මේ තවත් ප්‍රශ්නයක් මේ ඉතිලත් මේ කහලා තිබුණා මට මතකයි. මිත්‍යා දෘෂ්ටික අයෙක් මෙලෙස පවසා විමසා සිටියා. බුද්ධාගම ප්‍රායෝග නොවේ. ඒ මන්ද ආගම අනුව දීවර සාන්තාව වසා දැමිය යුතුයි. මාළු අල්ලා විකිණීමද කර නොහැක. හැකියාවද කර නොහැකිය කියන කාරණ. දැන් ඒක තමයි සාක්ෂියට ඔප්පු කරලා තියෙන්නේ. දැන් මොකද්ද මේ පෙන්ලා තියෙන්නේ? බුද්ධ ආගම ප්‍රායෝගික නොවි. එහෙම කතාවක් කියනවා. මේව කතාවක් එක්තරා අවස්ථාවක බුදුරන් වහන්සේගෙන් අහලා තියෙනවා. දැන් බුදුදහම අනුව බුදුබණට අනුව ගත්තොත් ඒවා කරන්න බෑනි. හැබැයි බුදුදහම තේරුම් ගන්න නැහැ. තවත් උගක් තියෙනනේ බුද්ධහම. අර බමුණන්ට බුදුරන් වහන්සේ දර්ශන ක්‍රමයක් දේශනා කළා. බමුණට ඔබට ඕනනම් බමුණ ප්‍රාණඝාත කරපන්, සත්ව හිංසා කරපන් ඕන තරම්. ඒකේ විපාකයේ වශයෙන් ඔබට උපනුපන් තැන අකල් මරණ එනවා. මහා ගිනි අපායක දුක් විඳින්න වෙනවා. එහෙම තැනක අර සත්තු කපපු කොටපු මරපු හැටියට උඹට කැපෙන්න කෙටෙන්න මැරෙන්න කාලාන්තරය සිද්ධ වෙනවා. එහෙම තැන තියෙනවා දැක්කේ නැතුවට. ඉතින් බමුණ උඹට ඕනනම් ප්‍රාණඝාත කරපන්කො. ඒත් බුදුබණ බුදුරන් වහන්සේ කරන්න එපා කියලා හැබෙන්නේ. උඹට ඕනනම් කරපන්, මෙන්න මේකයි ප්‍රතිඵල. ඉතින් ඕනනම් කරගන්න. ඥානවන්තයේ බුදුබණ හැවට පස්සේ කරන්න තියා ඇඟ හිරි වැටුණානේ මතක් වෙනකොට. බමුණ උඹට ඕනනම් හොරකම් කරපන් ඕන තරම්. මංකොල්ල කාපා. ඒවා කරන උඹට ඒ කරගත්ත කර්ම විපාකයේ අනුව අර අනුන්ට දුන්න ගෙනි උඹට විඳින්න සිද්ධ වෙනවා. අපාගත වෙලා බොහෝ කල් දුක් වේදලා උපනුපන් තැනක ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන්නලා සිද්ධ වෙනවා. කිසිම සම්පත්තියකට හිමකමක් තාවකාලිකව ගියාම ලෝකේ පැවැත්ම තුළ ඉඳ හම්බෙන්නේ නැහැ. මහා දිලින්ද වෙලා මනුස්සයෙක් උපන්නත් හිඟමං යදින ජාතිය කෙනෙක් වෙනවා. නින්දා අපහස අභූත චෝදනාවට පැටලෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් උඹට ඔන්න හොරකම් කරපන්, මංකොල්ල කාපන්. ඉතින් ඒ බුදුරන් වහන්සේ අද කිව්වනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් උඹට ඔන්න මාළු අල්ලපන්. මාළු අල්ලලා ජීවත් තියා. උඹට ඔන්න දීවර සංස්ථාවක් රජයක් හදාගෙන දීවර සංස්ථාවකුත් ගොඩනගා ගන්න. හැබැයි කරපු උඹලට ප්‍රතිඵලය වශයෙන් මෙන්න මේ දුක එනවා කියලා විග්‍රහ කරලා දුන්නොත් ඉතින් බුද්ධාගම ප්‍රායෝගික නැද්ද? බුදුදහම ප්‍රායෝගිකයි. ඕන්නම් කරගනි. කවුද එපා කියලා තියෙන්නේ? ඔළුවක් මොලයක් කඳුලක් හරි තියෙනවා නම්, මොලේ කඳුලක් හරි තියෙනවා නම් මෙන්න මේවා වහ. කෑවොත් මැරෙනවා. ඕන්නම් කාපන් කිව්වා වගේ වැඩක් නේ. වාබාව දන්නේ නැතුව කකා ඉන්නකම් කෑ ගන්නවා. කරපු අපරාධයක හැටි අපි මේවා කකා හිටියා. දැන් අර අමුතු බණක් කියලා අපිට වහ කණ්ඩන් නැති වුණානේ කිව්වා වගේ කතාවක් නේ. මොන තරම් මෝඩද? ඉතින් මේක දන්නේ නැතිකමර තමයි ඒවා කරන්නේ. වැරදි වැඩ කරන්නේ, පව් වැඩ කරන්නේ, සත්ව හිංසා කරන්නේ. මොන ශාස්ත්‍රූවරයෙක් හරි තමන් ලොකුවට ඇදහුවට සැලකුවට හරියන්නේ නැහැ. මොකද එක එක ශාස්ත්‍රූවරයන්ගේ කීමකට අනුව නෙමෙයි ලෝක හේතුඵල ක්‍රියාවලිය වෙන්නේ. හේතුවට අනුකූල ඵලයක් එන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ආගම් ભેදයක්, කුලමල ભેදයක්, ಜಾති ભેදයක් අරගන්නේ නැහැ. අන්නේ ක්‍රමවේදිය අනුව තමයි හේතුවට අනුකූල ඵලය ලැබෙන්නේ. එහෙනම් ඒ විදිය ක්‍රමයක් තියෙනවා නම් ලෝකේ ඉතින් ඕකට කොහෙද නායකයෝ ඉන්නේ ලෝකේ ඉන්න මිනිස්සු? මොන නායකයෙක් නැහොත් එයා යමක් කළා නම් ඒ කර්ම විපාකයේ ඉන්නකම් පැවැත්මේ ඉන්නකම් විඳින්න ඕනේ. ලෞතර බුදුනා කර්මයේ විපාක විඳින්න සිද්ධ වුණා. පැවැත්මේ ඉන්නකම්. එහෙනම් ඉතින් මොන එකන අපිට අදහනවා කියලා කිව්වත් මේ අහවල් ක්‍රිස්තියානි ආගමේ නැත්නම් අහවල් ආගමේ අපිට නිදහස දෙනවා හත්තු මරන්න කිව්වට පව් පාර ගන්න ඉන්නවා කියලා කටේ දිව දික් කරගත්තල පස්සේ සීනි බෝලයක් දිවාසයෙන් දීබ්බට පව් ගේ වෙනවා. ඉතින් එක එකනාගේ කීම් මොහොම තියෙනවා. හේතු බල වශයෙන් න්‍යාය ධර්ම මොකද්ද දන්නේ නැහැ. ඉතින් තමන්ගේ වාසියේ මේවා කියනවා. ඔයගේ අවස්ථාවල් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔය බමුණෝ විවිධාකාර වන්නා වූ යාග හෝම පවත්වන බමුණු අතරක් තිබුණා. එළුව 100ක්, හරක් 100ක්, කුකුලෝ 100ක්, ඔයගේ එක එක මරන්න ගන්න සත්තු, මතර ගන්න සත්තු 100, 100, 700ක් එහෙම එකතු කරලා සප්ත සතක දානිය කියලා එකක් දෙනවා. ඔකෝ මරලා. ඉතින් මහා පිනක් කියලා හිතාගෙන පරම්පරාවෙන් ඔක කියනවා. එක එකනාගේ බමුණෝ කිව්වා කියලා, නායකයෝ කිව්වා කියලා. අගක් මුලක් තේරෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ වාසියටම තමයි ඒක වැටහිලා තියෙන්නේ. ආපුහාම කියන්නේ මොකද? ඒක අපරාධයක් නෙමෙයි. ඒ දානෙට යම් සතෙක් මැරුණා නම් ඒ සතා ස්වර්ගයට යනවනේ. තවත් බණක් හදලා දුන්නා. කිසිම හේතුඵල න්‍යායක් නැහැ. නමුත් කියන්නේ එහෙම තමයි. ඉතින් අනේ මගේ හොඳ වහු පැටියෝ වරින්කෝ ස්වර්ගයට අරින්න කියලා බෙල්ල කපනවා. අනේ ඇතියන්ත උ ස්වර්ගයට ඇරියා. ඔය වගේ මොට්ටකමින් සන්තෝෂත් වෙනවා. ඔය බුදුරන් වහන්සේ වැඩ ඉන කාලෙදි ත්‍රිවිච සිරිතා. ඉතින් ඔහම සත්ව ටිකක් බැඳගෙන ඉන්න අවස්ථාවක බබුනලා කොහොම හරි මොලේ පාදන්න පුළුවන් නම් තමයි බුදුරන් වහන්සේ දේශනාවක් කරන්නේ. එහෙම කාලකණ්ණි ඉන්න තැනකට හරි යන්නේ. කාලකණ්ණි වැඩ කරන උන් ඉන්න තැනකට හරි. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, මේ සත්තු බැඳගෙන ඉන්නේ මොකටද? ස්වාමීනි මේ යාගෙන් පස්සේ උන්ට ඉතින් මේ යාගෙට ගන්න උන්ට තියෙන ප්‍රතිඵලය මොකද්ද? ස්වාමීනි ස්වර්ගයට යනවනේ. එව් මැරුවාම ස්වර්ගයට යනවා. ඉතින් ඔබ වැඩියෙන් සැප විඳිනවා නම් ඔබ කාටද වැඩි ආදරේ කරන්නේ? සැපතට ලං කරලා දෙන්න ඔබ කාටද කැමති? දුවට, පුතාට, භාර්යාවට, අම්මට, තාත්තට සැප ලං කරලා දෙන්න කැමති නැද්ද? ඇයි ස්වාමීනි නැත්තේ? ඉතින් බිරිදිලා මරලා ස්වර්ගයට යවන ඉතල ඒ ටික කරලා හිටහංකො. අවංකව හිතලා බලහං. බුදුරජාණන් වහන්සේ උපමා ක්‍රමයක් දුන ලස්සන. ඇයි අම්මා තාත්තා ස්වර්ගයට යන්න කැමති නැද්ද? සතුන් යවන්න ඉස්සෙල්ලා විශේෂයක් නැද්ද? දුව පුතා භාර්යාව එහෙම ඉස්සෙල්ලා ස්වර්ගයට යවන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? තමන්ගේ වාසියේ බල තීරලා තිබිච්ච හැටි ඒතොර පෙවුනා. මෙන්න මේවා දකින්න ඕන. අපේ වාසියේ අපේ වාසියේ හොයියා කියලා හරියන්නේ නැව බල නෙමෙයි. තමන්ගේ වාසියේ වුණත් සාධාරණේ අසාධාරණේ වෙනම තෝරා ගන්න ඕනේ යථාර්ථයේ. වාසියේ බල හදාගත්තට බෑ. හේතුඵල න්‍යායට අනුකූල ධර්ම බුද්ධාම කියන්නේ. තේරුම් අරගෙන මිදෙන එක හරි. දැක දැක අමාරු වැටෙන්න ඕන නම් ඒටිය කරගන්න එක හරි. ඒ බුද්ධලයාගේ වැඩ. දේවදත්තර බුද්ධ ශාසනයේ ළඟම ඉඳගෙන වැරදි වැඩ කරගන්නකොට බුදුරජාණන් වහන්සේ දේවදත්තරත් උපදෙස් දුන්නා. මෙන්න මේකින් එහාට නම් ඉක්මවන්න එපා. ආයි ගැලවුමක් නම් හම්බෙන්නේ නැහැ ඔබට. මෙන්න මේ වගේ එකින් එකට බැලුවා පුළුවන් තරම් ගොඩ ගන්න. බැරුව ගියා අන්තිමට. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේවදත්තර ඉදිරියේ සිද්ධ වෙන එක ඉස්තිරෝම කිව්වා. මෙන්න මෙච්චරයි. ඔබට කවදාවත් නිවනක් නෙමෙයි හම්බෙන්නේ මේ අත්බැවි. ඒකාන්තයෙන් මැරිලා අපාගත වෙනවා. ඒ විවිධ ප්‍රශ්න ඇති වුණා භික්ෂුන් වහන්සේලා අතරේ. බේද කරන එයාගේ දේවදක්ෂ පාක්ෂික ආයතනෙත් ඇති වුණා. ඒ බුදුරන් වහන්සේ එහෙම කතාවක් කිව්වේ. ඔය ආදි වශයෙන් විවිධාකාර අදහස් ආවා. ඉතින් බුදුරන් වහන්සේ ඒකට උපමාවක් දුන්නා. ඊය මට්ටමිනුත් යටට යන අසූචි වලක ඉරුණොත් එහෙම යමි. කෙස් ගහක් ලොම් ගහක්වත් නැතුව හැමතැනම ගෑවිලා නම් අසූචි. ඔව් අල්ලා උඩට ගල අසූචි නැතින බැලුවොත් කොතනකවත් නැත්නම්. ඒක අසූචි නැති සෙනකින් අල්ලලා උඩට ගල තියෙන්නේ. උගේ හැමතැනම අසූචි නම් කෙස් ගහක් ලොම්මක් එකක් නැතුව හැමතැනම පිළලා නම් කොහොම උස්සන්නද? මෙන්න මෙහෙම උපමාවක් දුන්නා. ඉස පොව් වෙනකන් මහා අසූචි වලක වැහැලා හැමතැනම අසූචි ගෑවුනා වගේ තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි දෙව්දත්තර ගොඩ ගන්න විදිහක් නැහැ කියලා කිව්වේ කියලා දේශනා කළා. අන්න ඒ වගේ දෙයක් තියෙන්නේ. ඉතින් මාළු මරණ සංස්ථාවෙන් මාළු මරලා දෙනකොට තවත් රටකින් කිව්වොත් මිනිමා තින් කරලා එවනවා. බැයිද එවන්න කියලා එමේ වුවත් එහෙම මොකද කියන්නේ? ඒකෙන් ලාභ ගන්න ඉන්න එකයි අපකට කියන්නේ. අපිට ඒකේ අවස්ථාවක් ගන්නත් බෑ නෑ. මේ බුද්ධාම හිඳ කිව්වොත් එම හරියයි. බුද්ධාය ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔන්නම් කරගනින්. සිද්ධ වෙන අපරාධය කොච්චරද කියයි නම් තේරුම් ගන්න එතකොට ඕනේ. අපිට පාඩුවක් වෙනවා නම් ඒක අපිට අපේ වාසියට හදා ගන්න. එතන මොකද කරන්නේ? ආ ඒව අසාධාරණ. ඒ අපේ වාසියට මෙන්න මෙහෙම ක්‍රමවේදයක් ලෝකයාගේ තියෙනවා. යම් මගක් ඇසුරු කරනකොට ඒ මග තුළින් අපිටත් කරදරන ඒ වගේ මේකෙන් වෙන විනාශයෙන් මිදෙන්න ක්‍රමයක් නැත්නම් තව තවත් ඒකට වැටෙනවා නම් කොච්චර හොඳයි කියලා ගත්තත් හරියන්නේ නැහැ. කොච්චර ලාභයි කියලා ගත්තත් හරියන්නේ නැහැ. ඒකත් අරින්න ඕන. යථාර්ථයක් තියෙනවා කියන්න. දීවර සංස්ථාවක් හදපු නිසා තමයි මිනිසුන්ට මාළු නැති වුණේ. ඇතිපදා මාළු ආහාරයට ගත්ත මිනිසුන්ට මාළු කන්න නැති වුණේ දීවර සංස්ථාවක් හදාගත්ත හින්දලෝ. සත්තුවල් මරපු හින්ද. දලයාකාරයෝ ඌර මුව ගෝනු මරපු හින්ද මිනිසුන්ට ඌරු මස් නැති වුණා. ගෝණ වූ මස් කන්නත් නැති වුණා. දැන් කිව්වොත් පොදුම හිතලා මොකද්ද මේ කියන්නේ කියලා. ඒක නොපෙනෙන පැත්තා. සතා යම් විදියකින් ලෝකේ ද අයුක්තියක් අසාධාරණයක් කරලා ලෝකේ රසය විනාශ කරලා කර්මෙට විපාක ගෙවන්න ගිහිලා උපදිනවා ඊට සුසු තැනක. ඌ කරගත කර්මය ඌ විඳිනවා. මොකද කරන්නේ? ඒකට උපක්‍රමශීලීව රිංගන්න ගිහිලා ඉතින් අනික් කෙනුත් තව ඒගොල්ලට වැටෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හිටියා නම් ඊට පස්සේ වෙන දෙයක් සිද්ධ වෙනවා. අතන ඌගේ කර්ම ජීවිතයේ ගෙවන්න ඔය මුහුදුපත් වෙලා මුහුදේ ඉන්නා මුහුදේ ඉන්න සත්තු වෙලා ඉතින් ඉපදිලා විශාල පිරිසක් හැදෙනවා. බලාවින් දැදි කුපෝවින් ජාති මනුස්සයෙකුට අවුරුදු 30-40ක කාලයක් තුළ ඔය කාලේ වෙනකොට දරුවෝ එකයි දෙන්නයි තුන් දෙනයි නැත්නම් 10යි 15යි වැඩිම වුණා. කලාතුරකින් ඒකත් වෙන්නේ. එක සැරේට වලට එන එකයි. කලාතුරකින් දෙන්නේ තුන් දෙනෙක් හම්බ වෙනවා නම් අහන්නත් ලැබෙන්නේ තුන් දෙනෙක් කියන කලාතුරකින්. ඔය විතර දාන්න ඉන්න මාළුවේ මාළු ගෑනු සතේ දාන බිත්තර බැලුවොත් එහෙම කී දහහක් දානවා දෙක සැරේකට. පැටව් 1000 ගානක් එක සැරේකට දා ගන්න හදා ගන්න. ඇයි? පව් කරලා පව් කරලා පාපේ ගෙවන්න ගියේ උන්ගේ ගන්ධබ්බිය අප්‍රමාණ ඉන්නවා. උන්ට පසුතලයක් ලෝකේ හැදිලාම තියෙනවා. මාළුවන්ගේ වලවලුත් ඊට අනුකූලවම හැදිලා තියෙනවා. ජාතිය බෝ කරන්න හැදිලා එක ලක්ෂ ගණන් බෝ කරනවා තමන්ගේ ජාතිය. දැන් ඔවුන් ඔක්කොම බලහත්කාරයෙන් උපක්‍රමශීලීව අල්ලනවා දීවර සංස්ථාව. මිනිස්සේ උපක්‍රමශීලී වෙලා සත්ව හිංසා කරලා අර බෝ වෙන එක විශාල වශයෙන් මර්ධනය වෙලා තියෙන්නේ ඒකයි. ඕක ස්වභාවයෙන් වර්ධනය වෙන්න දැල්ලා තමන්ගේ වෙලා බලාගත්තා නම් දීවර සංස්ථාව පැත්තකින් තියලා හාල් මැස්සෝ ඒකල 100,000 ගුණයක් වර්ධනය වෙනවා. ඊතර මොකද කරන්නේ? අර හුරුල්ලෝ උණු 100,000 ගුණයක් වර්ධනය වෙනවා. වර්ධනය නුන් කන්නේ මොනවද? හාල් මැස්සට දැලක් දානවා හුරුල්ලෝ එකතු වෙයි. ඔක්කොම රංචුවක් කොටු කරනවා. කොටු කරගෙන කොටු කරගෙන එනකොට පොඩි සත්තු මොකද කරන්නේ? හාල් මැස්සෝ වගේ පුළුවන් තරම් බොඩ පැත්තට එනවා, වෙරළ පැත්තට එනවා, වීරින් විශාල දැලක් වගේ වටින් වරල් දාලා කොටු කරගෙන කොටු කරගෙන හුරුල්ලෝ ඒ වගේ සත්තුත් එනවා. හැබැයි කාටවත් හම්බෙන්නේ කර්ම විපාකෙද හැදිලා තියෙනවා මුහුදේ රළපාලා. මරණ බය නිසා අනික්කෙවුන්ගෙන් බේරෙන්න බලාගෙන අර රැළ ගැන හිතන්නේ නැතුව හාල් මැස විශාල රංචුවක් ඇවිදිලා එන රැළපාල ගහලා ඉතින් අර මාළු රංචුවම ගොඩට දාලා රැළ බහැලා යනවා. කවුරුවත් පැරුවේ නැහැ, ඕන තරම් ඉක්ම මාළු ඉන්නේ. රැළ දෙකක් ඉදලා ගිහිලා උන් ටික දැම්මල පස්සේ ඊට වඩා ලොකු රැල්ලක් එනවා. උන් කන්ද කොටු කරගෙන හිටපු හුරුල්ලෝ වගේ උන් ටික ගොඩට ගහනවා ඒකේ. ඔහොම ක්‍රමවේදයක් තියෙනවා. මුහුදේ සතුන් එක එක කණ්ඩ එන පොර කනකොට කර්ම වේගයෙන් ඔන්නෝම එකක් තියෙනවා හැදිලා. දැන් ඒක වෙන්න විදිහක් නැහැ. උපක්‍රමශීලීව දීවර සංස්ථා හදන්න ගිහිල්ලා හැමතැනම ලෝකේ කර්මයක් කරගන්නවා අහගෙන කුණා. පවත්ත මාංශයක් වශයෙන් හම්බෙච්ච එකක් තියෙනවා, ඒක නැති වුණා ඕකේ. මරලා කන්න ඕනකමක් තිබුණෙත් නැහැ. මැරිච්ච උන්ගේ වර්ගින ඕනනම් කන්න තිබුණා. මොකද බත් රොඩු වෙලා තියෙන හින්දා, කන්න බැරි හින්දා. බත් රොඩු කළේ කවුද? දන්නේ නැති පැත්තා. සොයන්ජාත හැල් කියලා තිබුණ කාලයක් ගැන සඳහා වෙනවා. ඒ කාලෙදි ඒ බත් කන්න ව්‍යංජන අමුතුවෙන් අවස්සේ නෑ මොනවා. මුල් කාලේ බතේ හැටි යෝකයි. මුල් තැන් බත තමයි අදත් ඔය සංකේතවත් කළා. මුරු තැන් බත කියලා හිටන් උයන්නේ දේවාල වල. ඒකට ලුණු දාන්න නැතුව ඔය විවිධ රසවත් දේවල් දානවා. අහකුරු දානවා, සීනි දානවා, මුද්‍රප්පලං වගේව දානවා. තව තවත් ඒ රට ඉදිවයි පෙන්ටස් දේවල් දාලා හොඳ රසවත් කිරි බතක් වෙනවා. දැන් ඕක තමයි මුරුතයන් බත කියලා හදලා ඉතින් දෙවියන්ගේ දානි කියලාත් ඒ බෙදන්නේ දේවාල වල එක කාලෙකට. දැන් ඉතින් ඕවගේ අපිත් පතක් එහෙම හදලා ගත්තොත් නැත්නම් මේ කිරිපැණි හදලා ගත්තාම කිරිපැණි රහක් තියෙනවනේ. කිරි වල රහ වෙන්නේ දානවා පැණි. දැන් අපිට කිරිපැණි නම් කන්න පුළුවා. කෙනෙක්ගෙන් අහනවා, උඹ හරි කෑදරයි නේද මං මස් කන්න මාළු කන්න? පොඩ්ඩක් හිතාගම උඹට කෑමක් හදලා තියෙනවද? අර මාළු හොද්දක් හදලා හිටන් කිරි එකක් ගෙනත් දෙනවා පැණි දාන්න නැතුව. දැන් පුළුවන්ද කන්න? අන්න ඒ වගේ කිරට පැණියට හදපු දෙයට පිළි ගඳ ගන්න මස් මාළු අප්‍රියයි දාලා කන්න බෑ. එහෙනම් ඒ වගේ මුරුතැන් බත කිරික මුල් කාලේ තිබිච්ච බතට ප්‍රයංජාත හැල් කාටවත් දස අකුසල් කරු නැති කාලේ, ලෝකේ රසය විනාශ වෙලා නැති කාලේ, ශරීරයට අවශ්‍ය අංග පූර්ණ රසින් පිළලා තිබිච්ච ප්‍රයංජාත හැල් උයලා ගත්තාම ඒ හාල් වලින් ගත වත් කණ්ඩ කිසිම දෙයක් බාහිරින් දාන්න ඕනේ නැහැ. එහෙම දාලා කණ්ඩත් බෑ. අන්න එහෙම තිබිච්ච ස්වභාවයක් නැති කලේ කවුද? ප්‍රාණඝාත අදත්තා දාන කාම විත්‍යාචාර කරපු අදමයෝ. බොරුවෙන් අනුන් රවට්ටලා කේලමෙන් අනුන් බිදවලා පරුස වචනින් සැඩපාට පත් කරලා හිත සිදෝලා ප්‍රලාප දොළොමින් ලෝකයා උලා කරපු අදමයෝ. ලෝභකම් කරලා අනුන්ගේ දේ රැස් කරෙන්න නොදී උට නොවේවා මටම වේවා කියලා හිතපු එවුන් කරපු එවුන්. ද්වේෂයෙන් දැවි දැවි අනුන් වනසන්න පහර ගහපු එවුන්. මිත්‍යා දෘෂ්ටියට පත් වෙලා තමන්ගේ වාසියට හද හදා බල කියලා බොරු බල කියපු එවුන්. මිත්‍යා දෘෂ්ටිකයෝ. ඔය කියන දසාකුසල් තව ක්‍රමයකට අයෝ කිව්වේ. ඔන්න ඔය ටික කරපු එවුන්ගේ වැඩපිළිවෙල නිසා මේ භෞතික ලෝකෙ තිබිච්ච රසේ විනාශ වෙලා ගියා. ඒ නිසා ජීවත් වෙලා ඒවා නොකරපු ඉන්න කට්ටියට කණ්ඩ නැතුව ගියා. රොළු වුණා. ඒසා මිනිසුන්ට සිද්ධ වෙලා තියෙනවා ප්‍රණීත දෙයක් එකලා කණ්ඩේ ප්‍රණීත වෙන්න ගතිද්දියක් ආපහු ගන්න කවුද ගෙවන්න උන්. අර ආහාරයේ රොඩු බාට පත් කරපු අසත්පුරුෂිය කරපු වැඩේට වන්දි ගෙවන්නලා තියෙන උන්ටනි. අන්න උන් තමයි ඔය එළු අතරේ හරක් අතරේ ඔක්කොම ඔය හත්තු අතරේ මුහුදේ ඉන වාළු අතරේ ඉන්නේ. කොච්චර කරලා ඇද්ද ගිහිල්ලි ඇද්ද නොකර ජීවත් වෙච්චාය. බොහොම පොඩ්ඩයි තමන්ගේ වාසියේද කියලා දස කුසල් කර කර ඒකෙන් වාදී ඔය පෙවුන් එකට දහහක්ේ ලක්ෂයක්ේ කෝටියක්ේ කියන්න බෑ. එච්චර වැඩි ඒ අනුව උප්පත්ති ලැබලා ගිහිල්ලා අද වෙනකොට පියවරක් තිබ්බ තැනක මිනිස්සේ මුළු ලෝකෙම ඉන්න මිනිස්යන් ගාන සුත්‍ර ජීවීන් එතන ඉන්නවා. එනම් මුළු ලෝකෙ කොයිතරම් ප්‍රමාණයක් අයිතුකම් අසාධාරණකම් කියලා ලෝකෙ වෙනසෙන්න ගිහිල්ලාද? වෙනසලා මොකද කරන්නේ? ලෝකෙන් විනාශ කරපු රසේ උන් ආපහු දෙනවා. හැබැයි ඒවා බලෙන් ගන්න ගිහිල්ලා ඉවරලා එනම් තවත් ඒකුණට වැටෙන්න ඕනේ නැහැ. ඒකයි කියන්නේ. ඒවා පස්සේ යන්න ඕනේ නැහැ කිය. ලෝකෙ හැටි ඔහොමයි ගියා දැනගත්තාම මේකයි රස කර කර කකා ඉන්න හොයන් જાත හදා ඉන්න නෙමෙයි බලන්නේ. අසත්පුරුෂ සත්වයන්ගෙන් පිරිච්ච ලෝකෙන් අදාදම ඉවත් වෙලා සුද්ධ වෙන්න ඕන නිවන් දකින්න ඕන. ඥානවන්තයා ගන්න තීරණේ ඔන්න ඕකයි. ඥානවන්ත තීරණේ මේක හදාගෙන දෙවියෙක් වෙන්න ඕන, බඹෙක් වෙන්න ඕන, මේගොල්ලොත් එකලා ඉන්න ඕන, කෝටිපතියෙක් වෙන්න ඕන, සක්විති රජෙක් වෙන්න ඕන. ඒවා අර පුතඥයන්ගෙම තියෙන ආස්වාදී අදහස්. යථාර්ථයේ දැක්ක කෙනෙක් නම් ඌවා කර කර ඉන්න ඕනේ. කොස් ඇටයක් කාලා හරි කමන්නේ නැහැ, මගේ වැඩේ කරගෙන නිවන් අවබෝධ කරලා මෙතනින්ම කෙලවර කර ගන්න ඕනේ කියලා නිගමනෙට වහිනවා. ඔන්න ඕක තෝරා ගන්න ඕනේ යථාර්ථය. ඒතොර මේ එක එක කෙනාගේ මොන දෘෂ්ටි ගතයගේ වුණත් අපිට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ආගම දලමියවා තියන දීවර සාන්තාව නම් හදා ගන්නවා. ලෝකේ ඉන්න ඔක්කොම බුදුරන් වහන්සේ බණ කියන්න ගියේ නැහැනේ. මොකක් නිසාද? ඔය කියන જાතිය වුන් ඉන්නකොට කොහොමද ඔක්කොටම බණ කියන්නේ? පිළිගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, බේරෙන්න පුළුවන් එකනාලා බණ කිව්වේ. ලෝකෙට බැඳිලා කැදිලා කෑදර හුණු කකා බිවි ඉන්න ඕනේ උන්ට නෙමෙයි කිව්වේ. උන්ට ඒවා කරගන්න ඉඩ හරියයි. වේළුවනාරාමයේ අල්ලපු වැඩේ 50 අවුරුද්දක් ඉතිර යනකම් හිටපු එකේ තමයි චුන්ද සූකර කියන්නේ. ඌරු වැද්දා. ඌර අම්මලා බලා ජීවත් වුණා. ඊකට බණ කියන්නේ බුදුරන් වහන්සේ පැත්ත පලාතර වෙන්න අල්ලපු වැඩේ හිටියා. හොඳ හින්දා නෙමෙයි. චුන්ද සූකර මරණාසන්න වෙලා හිටන් කෑ ගහනවා ඌරෙක් වාගේ. බුදුරන් වහන්සේ දේශනා කළා මහණි චුන්ද සූකරගේ සද්දේ ඇහෙනවාද? ගති නිමිති දැකලා අපායේ ගති නිමිත්තක් දැකලා අසුපත් නලකීකෝ කෑ ගහන්න. ඔව් මැරලා යන්නේ ඉතින්ටයි. කෙලව පව් ගෙවන්න. ඉතින් සාමීනි චුන්දසූකර බණක් දහමක් කිව්වේ නැත්ද? දේශනා කළේ නැත්ද? එහෙනම් ඌ යන්නේ අටමහල් අරකේට. මොකක් නිසාද? ඌ ධර්මයේ ගරු කරන එකෙක් නෙමෙයි. බුද්ධ ගරුත්වයක් තියෙන එකෙක් නෙමෙයි. එකගේ හැටි එහෙමයි. ඌට කියන්න ගියා නම් ඔහු මරලත් බයිනවා, ධර්මීටත් දොස් කියනවා. ඌර මරපු පාපිටලා කොච්චර ලොකු පාපයක් ඔහු කරගන්නවා. ඔහුට අටමහා නරකයට යන්න වෙනවා. ඒ මහ දුකට යනවට වැඩිය හොඳයි නේ ඌර මරලා උදෙන්ට ගියාම. ඒක ඉඳන් ඌට බල කියන්න ගියේ නැහැ. එහෙනම් ඔවා අපිත් දැනගන්න ඕනේ. යම් කෙනෙකුට ඕනකමක් තියෙනවා නම් හරි වැඩේ මේ බුද්ධාගම හින්දා දීවර සංස්ථාවත් වහලා ඉන්නවා කියලා කයිවාරු ගන්න කෙනෙක් ඉන්නවා නම් නෑ නෑ බුද්ධාගමට ඔක්කොම වහලා නෑ බුද්ධාගම තියෙන්නේ කාටවත් බලහත්කාරය වැරද ගන්න නෙවෙයි ඒක හොඳයි කියලා හිතන ඥානවන්තයින්ට ඒක තියෙන්නේ ලෝකේ හොඳයි කියන යම් කිසි මේක කලෙවෝ නෙවුන් ඉන්නනම් සත්තු මරපන් හොරකම් කරපන් කාම මිත්‍යාචාරය හැදියා ඕරියක් කරගනින්න උඹලගේ ලෝකේ ඒවලේ පා කියන කවුරුල්ල හැදෙන්නේ කර්මියත් කරපළා විපාකත් විඳපළ ඉතින් ඒක කියලා නිකන් ඉන්න විලා මේගොල්ලෝ අපිට තර්ක කරලා වැඩක් නැහැ ඔක තෝරා ගන්න ඕන ඉතින් ආන්නේ මොකද්ද මේ මේ පිළිබඳව ඉතින් ඒක නවත්තයි බුද්ධ ආගමයි මේකට විරුද්ධ ක්‍රිස්තියානි ආගම වෙන විරුද්ධත්වයක් නැහෙනි එහෙම එකක් තමයි දැන් හදාගෙන ඉන්නේ හිතායින් හැබැයි ඔකේ ගාගිමක නායකයෙක් ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේ කිය කොතනකවත් ඔබි පව් කරපියව කියපු දෙනක් නැන්නේ උන්වහන්සේ වාසියර හදාගත්ත බලවලට මාළු වලන් අවස්ථාව දුන්නා කියලා හිතා හිටියා. ක්‍රිස්තුස් වහන්සේ කොතනකවත් ඒ වුණා මාළු වලන් අවස්ථාව දීලා තියෙනවා. ඌ අත්තර දාලා හිටන් පාත්‍රයක්වත් අවශ්‍ය නැහැ ගන්න. පතක්වත් අවශ්‍ය නැහැ. උඹලා පල්ලයල ගිහි ලෝකෙට සේවයක් කරපාල. පව් කරන්න එපා. අවසානයේ ඔන්න ඔය උත්තරය නම් දීලා තියෙනවා. බයිබලයේ දිනක කතාවක් එක අවස්ථාවක උන්වහන්සේ නා ජේසුස් වහන්සේ එක අවස්ථාවක වැල්ලේ පෙනී සිටියා කියලා කියනවා ඔය යම් කිසි මනෝමය කයකින් එම අවස්ථාවකදී එක මාළුවෙක්ව කුඩ මසෙක්වත් හම්බුන්නේ නැහැ කියනවා ඒ පිරිසක් ගිහින් දැල් දාලා බොහොම හිසතින් ආවලු අද පුදුමයක් නිද්ද වුණේ මොකද මේ කුඩ මැසේ කියන හාල් මැසේකවත් හම්බෙලා නැහැ දැරට ඇදින් බැලුවට පස්සේ අර පිරිස දැක්කලු වැල්ලේ ඉන්නවා යේසුස් වහන්සේ ඊට පස්සේ වෙච්ච සිද්ධියක හා දැන් පල්ලයලා ගිහින් දාපල්ලා කිව්වා ඊට පස්සේ ඇදගෙන එන්න බැරි තරම් මාළු අහුණා කියලා කතාවක් තියෙනවා ඌ අහොම දාලා ඇවිදිලා බඩිගිනේ කාපල්ලා කිව්වහම ලොකු මාළු බෙදී වැදලා තිබුණලු රොටිත් එක්ක එක කුඩ මාසෙක්වත් අහුවෙච්ච නැති මේ උඩ නැති වෙච්ච වෙලාවේ ඔබ වහන්සේ කොහොමද මේ ලොකු මාළු බෙදී වැද්ද දැන් මේක අපිට ඇති කතාවක් නෙමෙයි නම් මේ ප්‍රශ්නේ අහපු නිසායි කියන කතාව මොකද හරියට ක්‍රිස්තියානි ආගම අදහන අයත් නම් මාළු වැල්ලුවට කමක් නැහැ කියලා හිතා ඉන්න අයටයි මේ කියන්නේ එහෙම එකක් කියා තියෙන කොහෙද කියලා බලන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවියන් වහන්සේ උඹලා කණ්ඩ ඕන බව දන්නවා කියලා මම ওই ඉතිසලා කියලා නැද්ද? උඹලා පව් කරන්න එපා. එහෙනම් උඹලා ගිහලා සේවයක් කරපාලා ලෝකෙට. ඔවක් කොහොමද ආලා ඵලයල්ලා කිව්. එහෙනම් ඇදගෙන ආයේ මොකද? එක කුඩ මාසෙකවත් අහුවෙන්නේ නැති වෙන්නේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒකත් එයාගේ ප්‍රතිහාරය. මොකද ලෞකික ඉරිදිබල තියනට ඔහොම ප්‍රතිහාරය කළ හැකි. ඒකට නිවන් දකින්න රහත් වෙන්න ඕනේ නැහැ. එහෙම දේවල් ගැන තියෙනවා බොහොම සඳහා වෙලා ධර්මී විග්‍රහ කරන. එන අනිසරේ මවලා පෙන්නන්න පුළුවන්. රොටි මාළු පෙති මවලා දෙන්න පුළුවන් වුණා නම් ගොරටාපිය උන්ට කන්න. එක මාළුවෙක්වත් ඒ මොහොතේ ඉන්න මාළු වල්ලප එක නෙමෙයි උන්ටම යම් කිසි ආකාරයෙන් දුන්න ආදර්ශයක් ඔය. ඉතින් අන්න එහෙම කතාවක් ඒකේ තියෙන්නේ බයිබලේ. ඌ ඔක්කොම කන පිට ගහගෙන ඉවිලා හිටන්. අර බිලි කොකු ගහලා මාළු වල්ලප එකගේ පව් වරින්න මොකද කරන්නේ දිවදික් කරනවලු මට එකෙනෙක් කිව්වා මම දන්නේ මම ගිහිල්ලා නැහැ. ඔය පල්ලි යන්නේ එකෙනෙක් කිව්ව එක. දිව දික් කරගෙන ඉන්නකොට ෆාදර් කෙනෙක් අර ලොසින්ජර් කියන ජාතිකක් එක එක දිවේ තියාගෙන යනවා. මොකද පව් ඔක්කොම බාර නම් උඹලා සැනුඹලා සැනසුම දුන්නා කිය. මන් දන්නේ ඇත්තද නැත්තද කිය. ඒ තමයි දිවට අමුල්ලා ගන්න කොක්ක ගත්ත එකේ මාළු වණ්ඩ කරපු එකේ පව් ගේවාපු හැටි. ඉතින් මොනවද තිබිච්චද මොන ක්‍රමවේදද දන්නේ හදාගෙන තියෙන ක්‍රම ඉතින් ඔයාලා හරි කැමති මිනිසු අපේ පව් බාර ගන්න කෙනෙක් ඉන්න කොච්චර පව් කළා කමන්නේ නැහැ කිය. හැබැයි මොනවා හරි තමන් කරපු අපරාධයක් කරන තමන්ට විඳින්න වෙනවා මිසක් කරපු අනුව ඒ අනුව විඳිනවා මිසක් ඒ හේතුඵල ධර්මිය අනුව වෙන කවුරු විඳින්නද? එදා ඒක හේතුවර ඵලයේ වශයෙන්ම හැරගිලා ඒ විදිහට මේ තීනි බෝල කැවුවත් නම් සත්ව මරු පව් ගෙවන්න බෑ. ඉතින් ධර්මානුකූලව තේරුම් අරන් ඒටිය කරගන්න මේ මිත්‍යා දෘෂ්ටික කතා පස්සේ යන්න අවශ්‍ය නැහැ.